පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතුමා.
කාර්යක්ෂම රාජ්‍යපාලනයක් සඳහා රජයක් විසින් විද්‍යාත්මක දත්ත මත පිහිටා තීරණ ගත යුතුයි. බැවින් පහත සඳහන් ප්‍රශ්නමා යොමු කරන අතර ඒ සඳහා නිවැරදි පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයෙන් අපේක්ෂා කරනවා. රටේ පාලකයන් විසින්ම බංකොලොත් භාවය පිළිගත් රටක දිරි තීන්දු තීරණ ගැනීමේදී දරිද්‍රතාවය පිළිබඳව නව දත්ත වාර්තා වඩාත් වැදගත් වන බව රජය පිළිගන්නේද? එසේ නම් වත්මන් ණයවැය සැකසීමේදී දරිද්‍රතාවය පිළිබඳව සැලකිල්ලටගත් මිනුම් දඬු මොනවාද? එහි මූලාශ්‍ර මොනවාද? ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය Household Income Expenditure Survey පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා? අවසන් වරට ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර ඇත්තේ කවදා? ජනහා නිවාස සංගණනය පිළිබඳව නව දත්ත වාර්තාවක් නිකුත් කිරීමට රජයේ අපේක්ෂා කරන්නේ කවදා? පසුගිය රජය යටතේ ක්‍රියාත්මක කළ අස්වැසුම වැඩසටහන සැබවින්ම මෙරට දුප්පත්කම තුරන් කළ හැකි වැඩසටහනක් වශයෙන් වත්මන් රජය පිළිගන්නේද? නොයසේ නම් ඊට හේතු කවරේද? පවතින ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේද නිසා අස්වැසුම හිමිවිය යුතු නමුත් එය නොලැබෙන කොපමණ පිරිසක් සිටියේයි රජයේ සතු ඇස්තමේන්තුව කුමක්? එම නිගමන සඳහා පැමිණියේ කවර දත්ත මත පදනම්? මොකද පැහැදිලි ගැටලුවක් තිබෙනවා, අස්වැසුමට ඇතුළු කරන්නේ, අස්වැසුමෙන් බැහැර කරන්නේ මොන මොන නිර්ණායක පදනම් කරගෙනද කියන කාරණා. ඒක අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අස්වැසුම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හිමිවන්නේ ආධාර මගින්. එසේනම් මෙම ආධාර ලබා දෙන ආයතනය කුමක්ද? නැතහොත් රජය මෙම ප්‍රතිපාදන ලබා දෙන්නේ ලබාගත් ණය උපයෝගී කරගෙනද? එසේනම් එම ණය ලබා දී ඇත්තේ කවුරුන්ද? කවර පොලි අනුපාතයක් යටතේද? මෙවැනි පසුබිමක් තුළ අස්වැසුම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යන බවට රජයට සහතික විය හැකි. දරිද්‍රතාවයේ පිටුදැමි දැකීමට නම් නිෂ්පාදනය, ආයෝජනය, ඉතිරි කිරීම, පාරිභෝජනය සහ අපනය වැනි ක්‍රියාදාමයන් ඇතුළත් වැඩසටහනක් අවශ්‍ය බව රජය පිළිගන්නේද? නොයසේනම් හුදෙක් යම් කාල සීමාවක් තුළ මූල්‍යමය ආධාර ලබා දී දුප්පත්කම තුරන් කරලීම වත්මන් රජයේද ප්‍රතිපත්තිය වන්නේද? නැතහොත් හඳුනාගත් විකල්පය රටට හඳුන්වා දෙන්නේ කවදා? එය කුමක්ද? ජාත්‍යන්තර වෙළඳපළ තුළ ඉදිරියේදී ඇතිවීමට නියමිත තරඟකාරීත්වය හා බදු අනුපාත වෙනස්වීම හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව අධ්‍යයනයක් මේ වන විට සිදු කර තිබේද? මොකද අපිට පේනවා ලෝකයේ වෙළඳ ආරක්ෂණ ක්‍රියාවල් economic protectionism කියලා කියනවා, tariff rates ඉහළ දමනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාව විවිධ කර්මාන්තවල නියැලෙනවා, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තේ. බැරි වෙලාවට tariff increase එකක් තුළ මේ අපේ අපනයනවලට, ඒ වගේම අපනයන ගමනාන්තයන්වලට, අපේ export destinations වලට මේ වගේ බරපතල බලපෑමක් සිදු වුණොත් මොකද්ද රජයේ තියෙන සැලසුම් මේවට යම්කිසි විසඳුමක් ලබා දෙන්නට? රටක් වශයෙන් මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන්නේ කෙසේද? මෙවන් තත්ත්වයන් යටතේ අපනයනකරුවන් ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙල කුමක්? විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා රජයෙන් මේට පිළිතුරක් ලැබෙයි කියලා. ගරු කථානායකතුමනි, මේක ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක් නිසා ඔබතුමා ලබා දෙන පිළිතුර මත මට පැහැදිලි කිරීම කරගන්නට අවස්ථාව ලබා දෙන්නේ කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි
ගරු අමාත්‍යතුමෝ.
බොහොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. මෙතන ප්‍රධාන
වශයෙන් ප්‍රශ්න 6ක් සහ ඇතුලේ අනුකාණ්ඩ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම සංක්ෂිප්ත උත්තරයක් දෙන්නම්. අංක 1 ඇත්ත වශයෙන්ම රටක තීන්දුව తీරන ගැනීමේදී දරිද්‍රතාවය පිළිබඳව තත්ත්ව දුප්පත්කම පිරුදැකීම සඳහා දත්ත ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අපේ අයවැය සකස් කිරීමේදී ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගන්නේ කරන ලද දරිද්‍රතා රේඛාව සැලකිලට ගත්තා මාසික සහ වාර්ෂික ගෘහස්ථ ආදායම් සහ සමීක්ෂණය 2019 බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 සහ 2023 ආර්ථික අර්බුදයේ බලපෑම් පිළිබඳ නිවාස සමීක්ෂණය පදනම් කරගෙන තියෙනවා. ඒවා රමාදේවත නිකුත් කිරීමත් විභාදේවිට මුදාහැරීම පිළිබඳවත් දින වකවානුත් ඉදිරිපත් කරලා තියෙනවා. අවශ්‍ය නම් කියන නැත්නම් මේක සභාගත කරන ලේඛනයේ එතන ලේඛන 7ක් තියෙනවා. දෙවනි කාරණය ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය 2025 ජනවාරි සිට 2026 ජනවාරි කාලය තුළදී පැවැත්වෙන්න නියමිතයි. ඒ සංක්ෂිප්ත වාර්තාව 2026 ජූනි මාසයේදීත් අවසන් වාර්තාව 2026 අගෝස්තු මාසයේදීත් නිකුත් කිරීමට නියමිතයි. ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය අවසන් වාර්තාව සිදු කරලා තියෙන්නේ 2019. ශ්‍රී ලංකාව සෑම වර්ෂ 10කට වරක්ම ජනහා නිවාස සංගණනය පවත්වනවා. ජනහා නිවාස සංගණනයක් කියලා කියන රටේ සියලුම පුද්ගලයන් එකවර ගණන් ගැනීමක් ලෙසයි ගන්නෙ. මේදී කිසිම පුද්ගලයෙකු නිවාසයක් මග නොහැරන ලෙසත් දෙවරක් ගණනේ සිදු නොවන ලෙසත් තොරතුරු එක් රැස් කරනවා. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කරන ලබන පියවර 4ක් තියෙනවා. එකක් සිතියම් සකස් කිරීමේ අදියර, 2 ගොඩනැගිලි ලයිස්තුගත කිරීමේ අදියර, 3 ගණන් ගැනීමේ අදියර සහ දත්ත ප්‍රචලිත කිරීමේ අදියර. ඒ සෑම අදියරයක් පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. මම හිතනවා ඒක සභාගත කරන්නම් කියවනවා වෙනුවට. ඊළඟට ප්‍රශ්නාංක 3 මේ අස්වැසුම වැඩසටහන සහ දුප්පත්කම තුරන් කිරීමේ කියන කාරණය. ඇත්ත වශයෙන්ම දුප්පත්කම සැබෑ ලෙසම තුරන් කිරීමට හුදු මුදල් ආධාරයක් පමණක්ම දීම විසඳුමයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම අතීතයේ සිට පවත්වාගෙන ආපු මුදල් දීමේ ක්‍රමවේද තුලින් දුප්පත්කම නැති වෙලා නැති බව පෙනෙනවා. තව තවත් දුප්පත්කම වැඩි වෙලා පවුල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. කෙසේ වෙතත් තියෙන තත්වයේදී නිසි දුප්පත්කම පිටුදැමී දැකීමේ වැඩපිළිවෙලකට යනකම් මූලික පදනමක් සකස් කර ගැනීමට ඒ ජනතාවට විශ්වාසය ගොඩනගා ගැනීමට මුදල් ආධාර ලබා දීම අපි පිළිගන්නවා. ඒ අනුව තමයි මේ අස්වැසුම වැඩසටහනත් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එය සැබෑ වැඩපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කිරීමේදී අපි සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම කලින් සඳහන් කරපු මේ දත්ත පද්ධතියත් ඒ වගේම මේ ඩිජිටල්කරණය හරහා මේ තොරතුරු ඒකාරාස කරගෙන ඒකාබද්ධ කිරීමේ වැඩසටහනකුත් එයට උදව් කිරීම සඳහා විශේෂයෙන් අපේ ඩිජිටල් ආර්ථිකරණයේ යටතේ ශ්‍රී ලංකා UDI එකත් අපි යෝජනා කරලා තියෙනවා. එතකොට වඩාත්ම නිවැරදි සර්කානුකූල සහ විද්‍යාත්මක පදනමකින් දත්ත ලබා ගන්නට පුළුවන්. ඒ වගේම විවිධ වූ ආයතන මෙතෙන්ට සම්බන්ධ වෙන කණ්ඩායම්ලුත් එකතු කරලා විධිමත් වැඩපිළිවෙලක් අපි යෝජනා කරනවා. ඒ වගේම අස්වැසුමේ ප්‍රතිලාභ ලැබිය යුතුයි තෝරා ගැනීමට දැනට ක්‍රියාත්මක වෙලා තියෙන ඒ අන්තර්ගත يعني අපි ඉන්ටිග්‍රේටඩ් වෙල්ෆෙයා මැනේජ්මන්ට් සිස්ටම් එක ඇතුලේ තිබිච්ච තාක්ෂණික ගැටලුත් තෝරා ගැනීමට ගිහිලා ප්‍රායෝගිකව මිනිසුන්ගේ මැදිහත් වීමේ තිබිච්ච ගැටලුත් නිසා අපි පිළිගන්නවා ප්‍රතිලාභ ලැබිය යුතු සැලකිය යුතු ප්‍රමාණයක් මෙතෙන්ට අන්තර්ගත වෙලා නැහැ කියන කාරණය. ඉතින් ඒකට බලපෑවේ ඒ අවස්ථාවේදී දත්ත එකතු කරගන්න ගියාට පස්සේ විශේෂයෙන්ම තොරතුරු සංගණන ශාස්ත්‍ර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග ගණමින් තිබිලා තියෙන ඒ වෙලාව වෙනකොට ඒ වගේම ඒ සමහර අවස්ථාවලදී සහාය නොදැක්වීම නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිද්ධ වෙලා තියෙනවා බාහිර පුද්ගලයන් මේ සඳහා යොදා ගන්න. ඒ වගේම පුද්ගලයන්ගේ ඒ තොරතුරු වල නිවැරදිතාවය පරීක්ෂා කිරීමට අර වැඩි දියුණු කරන ලද වෙනත් දත්ත පද්ධතියක් නොතිබීමත් තොරතුරු වල නිර්වාදිතාවේ යම් ආකාරයකට අඩුවීමත් නිසා මේ ගැටලු පැන නැගිලා තියෙනවා. කෙසේ වෙතත් ඒ හිමිකම් ලැබුණු අයට අහිමි වුණයි කියලා හිතන අයට දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකේ පළමුවෙනි අදිරේදී තේරීමට ලක්නෝ පුද්ගලයන් මිලියනයකට අධික ප්‍රමාණයක් ප්‍රාදේශීය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා දුක්ගැනවිලි. ඒ ප්‍රාදේශීය ලේකම් මට්ටමේ අභියාචනා කමිටු හරහා ඒ සියල්ලක්ම පරීක්ෂා කරලා අදාළ තීන්දුව දීලා තියෙනවා. ඊට අමතරවත් තවත් කට්කොටසක් ඉන්නවා නම් අසහ අයදුම් කරන්න බැරි වුණාද කියන පදනම මත ඉඳලා තවත් අවස්ථාවක් දීලා තියෙනවා. ඒ අවස්ථාව අනුව අපේ රජයේ බලයට පත් වුණාට පසුව තවත් අයදුම්පත් ලක්ෂ 8ක් පමණ ඉදිරිපත් වෙලා තියෙනවා. අස්වැසුම දැන් අලුත් කියන්නේ අර නව අභියාචනා එක මතද නැත්නම් සම්පූර්ණ එකද? දැනට ඇත්තටම තියෙන්නේ මූලික ඇස්තමේන්තුවේ තිබුණේ පවුල් ලක්ෂ 24කට ඇප්ලිකේෂන් ලැබිලා තිබුණා පවුල් ලක්ෂ 37ක්. ඒ සැකසීමේ ක්‍රියාවලියට බාධක සම්බන්ධ කරගත්ත පවුල් ලක්ෂ 33ක් කෙසේ වෙතත් අර නිර්ණායක ඇතුලේ තෝරාගෙන තියෙන්නේ පවුල් ලක්ෂ 18ක්. 18යි. හරියටම ගත්තොත් 18 ලක්ෂ 32යි මේ දෙසැම්බර් වර්ෂය අවසාන වෙනකොට. එතකොට නවරජයාට ඉදිරිපත් වෙලා තියෙන මේ ලක්ෂ 8න් ඉදිරියේදී අයදුම්පත් සමීක්ෂණය කරලා ප්‍රතිලාභින් තෝරා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම ප්‍රතිලාභින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ටමේ ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ කමිටුවක් පත් කරන්නත් යෝජනා වෙලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය මේ සඳහා 2025 සඳහා අස්වැසුම වැඩසටහනට මූල ප්‍රතිපාදන ඇත්තරම රජයෙන් තමයි ලැබෙන්නේ බදු මුදල් වලින්. ඊට අමතරව ලෝක බැංකු ආධාරය යටතේ රුපියල් බිලියන 72ක් ලැබෙනවා. ඔව්. ආණ්ඩුවෙන් වියදම් කරන මුදල රුපියල් බිලියන 232.5යි. රුපියල් බිලියන 232.5 ඉන් රුපියල් බිලියන 72ක් ලෝක බැංකු ආධාරය යටතේ අපිට ලැබෙනවා. මේක ආධාර කියලා තියෙන්නේ. ඔව් මේක තියෙන අපිට ආධාර කියලා අපි චෙක් කරමු. සමහර අර ආධාර කියන ඒවා සාහන පොලිය යටතේ ආධාර කැටගෙන අපි මේක ආපසු ගෙවන නොගෙවන ආධාරයක්ද කියලා පරීක්ෂා කරලා කියන්නම්. පස්වෙනි ප්‍රශ්නයත් නැවතත් ඒ දරිද්‍රතාවයේ පදනම් කරගෙන කොහොමද ඇත්තරම තිරසාර වැඩිපුරක් අපි හදන්නේ කියන කාරණේ මතු කරන්නේ. ඒ සඳහා ඇත්තරම රටේ නිෂ්පාදනය ආයෝජනය ඉදිරිගිරීම් සහ පරිභෝජනය විශේෂයෙන්ම අපනයනය සම්බන්ධ කරගෙන විධිමත් වැඩපිළිවෙලක් තුළින් මහ ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාමාර්ගයට අපි යොමු වෙමින් තියෙනවා. ඒ අනුව අඩු ආදායම් ලබන අයත් ඒ සවිබල ගැන්වීමේදී සහ නිෂ්පාදන ක්‍රියාවලියට ඇත්තරම එකතු කරගත්තොත් අර සහන ආධාරයකට වඩා ඔවුන්ට ආදායම් උපයාගෙන අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයකට තමයි පරිවර්තනය කිරීමේ අපේ අරමුණත් වැඩසටහනුත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව 2025 ඇතුළතදී විශේෂයෙන්ම මේ සඳහා මැදිහත් වීම නියෝජනය වෙන්නේ මෙන්න මේ ආකාරයට. සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් තියෙනවා පළමු කොටම පවුල් 25,000ක් 2025 සහ 26 කාල සීමාව තුළ සවිබල් ගැන්වීමට. මේ සඳහා අයවැයෙන් වෙන් වෙලා තිබුණු රුපියල් මිලියන 4,118ට අමතරව 2000 අපේ අයවැය කතාව ඇතුළතදී තවත් වියදම් යෝජනාවක් විදිහට රුපියල් මිලියන 500ක් වෙන් වෙනවා. මෙම ප්‍රතිපාදනයන්ට අමතරව ජීවනෝපාය වර්ධනය කර ගැනීම සඳහා විවිධ වූ අනෙකුත් රේකී අමාත්‍යාංශ යටතේත් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීම සඳහා රජයෙන් පුළුල් අපේක්ෂාවක් තියෙනවා. ඊට අමතරව විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 2,250ක් වෙන් වෙනවා. හයවැනි ප්‍රශ්නය ජාත්‍යන්තර වෙළඳපොළ මතු වෙලා තියෙන සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. ඇතරමෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙන්නේ අපනයනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා. අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රමුඛව අපනයනයේ දිරිමත් කිරීම ආරක්ෂණය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා වාණිජ දෙපාර්තමේන්තුවත් විලඳ අමාත්‍යාංශයත් ඇතුළු ඍජුවා වක්‍රව සම්බන්ධ වෙන තවත් ආයතනත් මැදිහත් වෙලා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒදී විශේෂයෙන්ම ලෝකයේ තුල පැන නගින අවහිතකර සහ ඒ වගේම අහිතකර සහ ගැටලුකාරී තත්ත්වයන් සියල්ලන් හමුවේ ආර්ථිකයේ මුහුණේ දෙන උච්චාවචනයන් පිළිබඳවත් ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ගොඩනැගෙන්නා වූ තත්ත්වයේ පිළිබඳවත් ලෝක දේශපාලනික සහ ආර්ථික හැසිරීම් අනුව ඇතිවිය හැකි නව තරගකාරීත්වයන් මෙන්ම හිතකර පරිසරයන් පිළිබඳවද මේ රජය නිරන්තරයෙන්ම අධ්‍යයනයකින් සහ අවධානයකින් කටයුතු කරනවා. දේශීය අපනයන විශේෂයෙන් අපේ අපනයන දිරිමත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙල 2025 වසර සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අයවැය යෝජනාවලදී සහ ඉන් ඔබට ක්‍රියාත්මක කරන සැලසුම් කිහිපයක් මම සඳහන් කරන්නම්. එක තමයි සමස්ත සැලසුම් කිරණය භාණ්ඩ හා සේවා අපනයන ඉදිරිමත් කිරීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් මෙවර අපි අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම 2025 වසර සඳහා භාණ්ඩ හා සේවා අපනයනය ලොකු ඉලක්කයක් බිලියන 19ක ඉලක්කයක් සපුරා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්ත් රාජ්‍යයේ පහසුකම් සැපීමත් අවධානය යොමු කරනවා. ඊළඟට විශේෂයෙන්ම විදේශ වෙළඳපොළ ශක්තිමත් කර ගැනීමේදීත් නව වෙළඳපොළවල් සොයා ගැනීමේදීත් විදේශීය දූත මණ්ඩල කාර්ය මණ්ඩල මේ සඳහා සම්බන්ධ කරගන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණයක් අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම කලාපීය ගෝලීය හවුල්කාරීත්වය දියුණු කිරීම තුළින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීමටත් පියවර ගන්නවා. විශේෂයෙන්ම නව ගිවිසුම් වලට එළඹීම විශේෂයෙන් අපි යොදා ගන්න උත්සාහ කරනවා. සම්බන්ධතා හවුල්කාර පාර්ට්නරින් collaboration and cooperations කියන ප්‍රවේශය ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපනයන කරුවන්ට ඒ අපනයන කටයුතු පහසු කර ගැනීම සඳහා ජාතික තනි වෙළඳ කවුලුව ක්‍රියාත්මක කිරීම, ආර්ථික ඩිජිටල්කරණය, අපනයන ලියාපදිංචිය ස්වයංකිරණය කිරීම আদি ක්‍රියාමාර්ග තුළින් අවශ්‍ය පහසුකම් අපනයන කරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපනය ආයෝජන ප්‍රවර්ධනයත් විශේෂ තැනක් ගන්නවා මේ අපනයනය සඳහා. එහිදී අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සඳහා ආයෝජනයේ ප්‍රවර්ධනයට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීමේ අරමුණිනුත් විශේෂයෙන්ම වරායන් කොළඹ වරාය දියුණු කිරීම ඉලක්ක කරගන්නවා. රාජ්‍ය ආයතන සහ වෙනත් ව්‍යවසායන් දියුණු කිරීම, බලශක්ති සැපවීම වර්ධනය කිරීම වැනි කාරණාත් ඇතුළත් විශේෂයෙන්ම අයවැය යෝජනාංක 26 සඳහන් ආකාරයට අපි විශේෂ වැඩසටහනක් සම්බන්ධ කරනවා. අපනයන ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් ඇති කරන්න ඒ සමහර කලාප පුද්ගලික අංශයට දෙන්නම යෝජනා කරනවා. කලාපයේ හිමිකාරත්වයත් කලාපයේ කළමනාකරණය කරලා අපනයන ප්‍රවර්ධනය කිරීමත්. ඒ අනුව 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ගමන් දේශීය ඉන්න අපේ නිෂ්පාදකයන් වුන් අපනයන කරුවන් බවට පරිවර්තනය කළ අපනයන වෙළඳපොළවල් පුළුල් කිරීම මගින් අනාගතයේදී ඇතිවිය හැකි තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්නත් කටයුතු කරන ගමන්ම විශේෂයෙන්ම ක්‍රමයෙන් පුළුල් වෙන ගෝලීය සැපයුම් දාමය තුළ අපේ අපනයන කරුවන්ට අපනයන භාණ්ඩ ලබා ගැනීමට අවස්ථා පුළුල් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ප්‍රවමත්වනි, මම විවාදයකට යන්න කටයුතු කරනව නෙමෙයි, උතුමා ලබා දුන්නු පිළිතුරට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හැබැයි මට ඔබතුමාට කියන්න කැමතියි, පැහැදිලිවම මේ අයවැය සකස් කරනකොට හරියාකාරව අපේ රටේ දරිද්‍රතාවය ගණනය කිරීම, දුප්පතුන් ප්‍රමාණය කොපමණ ඉන්නවද, ඒ නිර්ණායක කිසිවක් නැතුව තමයි මේ අස්වැසුම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මේක ඔබගෙත් වගකීමක් වගේම මේක ප්‍රධාන වගකීම පහුගිය රජයේ. විශේෂයෙන්ම දුප්පත් කියන්නේ මොකක්ද, මොකද්ද නිර්වචනය, මොකද්ද පවර්ටි ලයින් එක. දැන් ඔබතුමාම කියනවා මේක පදනම් වෙන්නේ 2019 සහ 2023 සංඛ්‍යාලයක. ඔබතුමා දන්නවද, ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරන්නේ නැතුව තමයි මේ උපකල්පනය කරලා පවර්ටි ලයින් එක, දරිද්‍රතා රේඛාව, මේ අය දුප්පත්, මේ අය දුප්පත් නොවන කියන කාණ්ඩවලට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා සමහර නුසුදුස්සන්ට ලැබිලා තිබෙනවා, සමහර සුදුස්සන් කප්පාදු වෙලා තිබෙනවා. ඒ නිසා මම යෝජනා කරන ඔබතුමන්ලාට මම මේක ජනාධිපතිතුමා හමු වුණු වෙලාවත් මම කිව්වා පැහැදිලිවම මේ බංකොලොත් භාවයට පත් වුණු මේ රටේ ලර්න් ඒෂියා සර්වේ එක කියනවා ලක්ෂ 70ක් දුප්පත් කියලා. රටෙන් තුනෙන් එකක් දුප්පත් කියලා. දැන් අපි ගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාවක් දිහා බැලුවොත් එතුමත් දරිද්‍රතාවය කියලා පෙන්නුම් කරන්නේ ලෝක බැංකුව ලබා දෙන ෆිගර්ස් සංඛ්‍යාලේඛන. එහෙනම් අපේ රටට නැද්ද මේ සංඛ්‍යාලේඛන? එහෙනම් සංඛ්‍යාලේඛන නැත්නම් කොහොමද අස්වැසුම ප්‍රතිලාභින් තෝරගන්නේ? ඒ නිසා මේක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමාගේ අවධානය මේකට යොමු කරනවා. ඒක වහාම නිවැරදි කරගත යුතු දෙයක්. ඊළඟ කාරණාව තමයි දැන් ඔබතුමා පැහැදිලිවම පිළිගත්තා අස්වැසුම කියන්නේ අංග සම්පූර්ණ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවේ කියන එක. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. එතකොට ඒක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවන්නේ නම් රජයේ යුතුයකමක් වෙනව නේද? මේකට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය සහ අනිකුත් කොටස් එකතු කරලා මේක සැබවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල හැටියට ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ලගේ වගකීමක් නේද? ඒ නිසා විශේෂයෙන් මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. අපි කිසිම මහ පොළොවේ යථාර්ථයක් සත්‍යයක් නොදැන තමයි මේ දුප්පත්කම ගැන මේ අයවැය කතාවේ කතා වෙලා තියෙන්නේ, මේ මුදල් වෙන් වෙලා තියෙන්නේ. මේක පිළිබඳව වඩාත් කාර්යක්ෂම, වඩාත් දත්ත කේන්ද්‍රීය, වඩාත් විද්‍යාත්මක වැඩ පිළිවෙලකට ප්‍රවේශ වෙන්නයි කියලා මම ඔබතුමාට යෝජනා කළා.
කරවා මාත්‍යමු. ගරු දාසිරි
කතානායකතුමා, දැන් මේ අවස්ථාව වෙනකොට මේ වැදගත් කාරණය මතු කරේ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා වෙඩි තියලා ගියා කෝඩ් නම්බර් 5 එකේ. විශේෂයෙන්ම විශාල අර්බුදය දැන් ඊයේ රාත්‍රියේ තමයි දෙන්නෙක් එක්ක මිද්දිනිය වෙඩි තියලා මේ අද උදේ දැන් සිද්ධ වුණේ. ඉතින් මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නේ මේ ජජස්ලා කෝට් එකක් ඇඳගෙන ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා වෙපන් එක අරන් වෙඩි තියලා ගියා කරු කතානායකතුමා. මේක විශාල ප්‍රශ්නයක්, මේක විහිළු කතාවක් නෙමෙයි. ඔව්, ගණේමුල්ල සංජීව කියලා පාදපයික වාතාල කෙනෙක්, ඒක වෙනම කාරණයක්. ඔහුව වෙන විදියට තමයි සාක්ෂි විමසමින් හිටියේ. හැබැයි අද ඔහුව ගෙනල්ලා සාක්ෂි විමසුවා මේ මිනිස්කාරතුමා කෝඩ් නම්බර් 5 එකේ. ඒතර වෙඩි තියලා මරලා දැම්ම. ආවේ ලෝයර් කෙනෙක් විදියට. ඉතින් ලෝයර්ස්ලත් නීතිඥවරුත් කිසිම ආරක්ෂාවක් නැත්තනට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පොලිස්පතිතුමා යන ජනාධිපතිතුමාත් ඉතාම හොඳින් කතා කරා. නමුත් මේ මරණ මේ ටිකටම මරණ 78කට වැඩි කරු කතානායකතුමා. ඉතින් මං හිතන්නේ මේ ගැන සීරියස්ලි අපි කල්පනා කරේ නැත්තම් මට තේරෙන්නේ නැහැ ඊළඟට කොහෙන් මේක නතර වෙයිද කියලා. ඒ නිසා මං හිතන්නේ ඉතාම සුළු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද මිනිමරුමක් බවට මිනිහෙක් මරලා දාන එක. ඒ නිසා මං හිතන්නේ මේ ගැන සීරියස්ලි අපි පාර්ලිමේන්තුව ඉදිරියේ කල්පනා කරන කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි.
ගෞරවම ගරු සභා ගරු ආණ්ඩු පක්ෂයේ සංජාගතුමා
ගරු කතානායකතුමනි, මේ පාතාලේ කටයුතු පිළිබඳව ආණ්ඩුව සීරියස් කල්පනා කරනවා. ඒ නිසා අරගෙනම ඉන්න ක්‍රියාමාර්ග ගන්නවකුත් තියෙනවා. හැබැයි මේ විපක්ෂ මන්ත්‍රීවරුත් දන්නවා පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම ඇතුළු තවත් මේ ශේෂ්ඨ ගණනාවක් එක සම්බන්ධයි. මේක මෙහෙවන සමහර අය ලංකාවෙත් නොවේ ඉන්නේ. ඒ වගේම මේක හොයාගෙන යනකොට ඔබතුමාලා දන්නවා ඇති යම් යම් ආරක්ෂක අංශ සමාජිකයන් සමහර තැන්වලදී මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙනත් තියෙනවා. විශේෂයෙන් විශේෂකාර්ය බලකාය සහ පොලිසිය මේකට යොදවලා තියෙනවා, බුද්ධි අංශ යොදවලා තියෙනවා. ඒ නිසා අපි මේක ඉතාම ගැඹුරින් සහ සීරියස්ලි එක ගන්නවා කියන එක මම අවධාරණය කරන්න කැමතියි.
ප්‍රධාන කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ගරු පක්ෂනායකතුමා.
විශේෂයෙන්ම අද රටේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය නීතිය හා සාමය ශාස්ත්‍රයේ බරපතල ගැටලුවක් ඇවිල්ලා තිබෙනවා. මේ දිනපතාම මිනිමැරුම් සිද්ධ වෙනවා, ජීවිත ඝාතන සිද්ධ වෙනවා, කුඩා දරුවන් පවා මැරිලා. එතකොට මේ පිළිබඳව අපි ඉල්ලීමක් කරන රජයෙන් මේට වැඩිය ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි. අපිත් සූදානම් රජයට සහයෝගය ලබා දීලා මේ රටේ නීතිය සාමය ස්ථාපනය කරන්නට, මේ රටේ යුක්තිගරුක භාවය, විනයගරුක භාවය, මිනිස්සුෙකුට පාරේ බහැලා යන්න. දැන් අද මේ සිදුවුණු දෙයින් ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි, දැන් අධිකරණයටත් යන්න බැරි නම් මොකද රටේ තත්ත්වය? අධිකරණයටත් යන්නට බැරි නම් පුද්ගලයෙකුට, අධිකරණයට පුද්ගලයෙක් යන්නේ මරණ බියෙන් නම් ඒක බරපතල ප්‍රශ්නයක්. එතකොට ඒ තත්වය සමාජයේ අනිත් තැන්වල ක්‍රියාත්මක වෙනකොට බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපේ රජයේ නියෝජනය කරන ප්‍රධාන සංවිධායකතුමාගේ, මේව පිළිබඳව විශේෂයෙන්ම නීති හා සාමය පිළිබඳව ගන්න තියෙන ශක්තිමත්ව තීන්දුව తీන ටික ගන්න. නීති හා සාමය ස්ථාපනය කරන්නට ඕන. මේ සමාජය තුළ මේ ආකාරයට මිනිමැරුම්, හිංසන, දූෂණ ඒවා සිදුවෙන්න බෑ. ඒක පිළිබඳව රජය ශක්තිමත් තීන්දුවක් ගන්න. අපිත් සූදානම් නීති හා සාමය ශක්තිමත් කිරීම උදෙසා අපට ලබා දිය හැකි සහයෝගය ලබා දෙන්න. හැබැයි දැන් ඒ බලයේ තියෙන ඔබතුමන්ලගේ අපේ. මේ රාජ්‍ය බලයේ තියෙන ඔබතුමන්ලගේ අපේ. ඉතින් මේ මම මීට පෙරත් මම කිව්වා, අපි දිනවකවානු පෙන්නලම කිව්වා. මේ දිනවකවානු තුළ විශාල මරණ ප්‍රමාණයක් සිදු වෙලා තිබෙනවා. මේවට පියවරක් ගන්න නැති කියන එක තමයි එළියට අපිට පේන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂ ප්‍රකාශයක් කරන්න මේ තත්ත්වය පිළිබඳව මොකද්ද රජය පැහැදිලිවම ගන්න තීන්දුව තියෙන කියලා ඔබතුමා විශේෂ ප්‍රකාශයක් කරොත් වැඩගත්
කියලා
මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
සම්ප්‍රදාන සංවිධායකතුමා.
ඔව් මේක අපි ඒ විදිහට අරගෙන තියෙනවා කියලා කියන්න කැමති විපක්ෂ නායකතුමාගේ පැහැදිලි කිරීමත් බොහොම සූති. ඒ වගේම තමයි නිසායි පහුගිය කාලෙදී රජය මගින් ලබා දීලා තිබෙන අවියායුධත් බාර දෙන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශ නිවේදයක් නිකුත් කළේ යනුව යම් ප්‍රමාණයක් බාර දීලා තියෙනවා. යෝගයේ මේක පරීක්ෂණ කටයුතු දියත්වමින් පවතිනවා. ඔබතුමා දකින්න ඇති ඉන්දියාව සහ ඩුබායි රාජ්‍යයේ හිටපු සමහර අපරාධකරුවන් අපි ඉක්මනට මේ රට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙලා තියෙනවා. මේ අදී පියවර ගණනාවක් යනවා, සියලු පියවර පාර්ලිමේන්තුවේ දරව කරන්න බැරි වෙයි. නමුත් මම යලිත් අවධාරණය කරන්නේ රජය මේ පිළිබඳව ඉතාම දැඩිව මැදිහත් වෙනවා. මේ පාතාල කටයුතු වලට අපි කිසිසේත්ම බුරලක් ලබා දෙන්නේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියන එක මම අවධාරණය කරන්න කැමතියි.